ගරු සුනිල් හඳුන් ඇත්ති ඇමැත්තුමා, ඔබතුමාට විනාඩි 16ක් කාලයක් ලැබෙනවා.
ලස්සන රුඩය ගරු මන්තුමිය, බොහොම ස්තුතියි. විශේෂයෙන්ම අද මේ ඉදිරිපත් කරන ලියවිල්ල මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශනය මම හිතන්නේ අපි අපේ ආණ්ඩුව හැටියට ගන්න තව ඉදිරි පියවරක් ආර්ථිකය පිළිබඳව. මොකද අපි ආර්ථිකයේ ක්‍රියාකාරකම් පිළිබඳව ප්‍රායෝගික භාවිතාවක් හඳුනා දුන්නා අපේ ආදර්ශයේ. අපි අපේ වියදම් සීමා කිර ගැනීමෙන්, අපට තියෙන පහසුකම් අවම කර ගැනීමෙන්, අපේ මහජන නියෝජිතය හැටියට මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට තියෙන පෙන්ෂන් එක ඉවත් කර ගැනීම ආදී වශයෙන් අපි ආදර්ශයක් දීලා තියෙනවා. දැන් මේ ඉදිරිපත් කරන්නේ ඒ ආදර්ශය එහාට ගිහිල්ලා ආර්ථික දැක්මට ගැලපෙන, තිරසාර ආර්ථික දැක්මට ගැලපෙන, ලස්සන ජීවිතයක් පොහොසත් රටක් නිර්මාණය කරන ආර්ථික දැක්මට ගැලපෙන ඉදිරි අවුරුද්දේ අපේ ආර්ථිකයේ මූලෝපායන් කොහොමද, උපාය උපක්‍රම කොහොමද ක්‍රියාවට නැගෙන්නේ කියන කාරණාව. ඒකෙදි ආර්ථික අවදානම් අපි කොහොමද කළමනාකරණය කරන්නේ, ඒක තමයි වැදගත් දේ. මේක වැදගත්ම දේ තමයි මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ මූල්‍ය අවදානම් ප්‍රකාශනය. එතකොට ඒකෙන් අපි ඇත්තටම එකාදකින් විපක්ෂ සතුරු වෙන්න ඕන. මොකටද අපි ආණ්ඩුවට අපේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපිම විලංගු දා ගැනීමක් මේකෙන් කරගන්නේ? අපිට ආණ්ඩුවට මුදල් ඇමතුමාට අපි අමාත්‍ය මණ්ඩලය අපිට ඕන ඕන හැටියට අත දිගෑරලා නාස්ති කරන වියදම් කරන ක්‍රමයක් නැහැ. ඒකයි මේක තියෙන විශේෂත්වය. දැන් මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමාල කිහිපදෙනෙක් මම දැක්ක ඇහුවා මේකේ තියෙන මේ ක්‍රමෝපායන් මොනවද, මේකේ පියවර මොනවද, මේක නිකන් ලැයිස්තුවක්, මේකේ මොකද්ද අංග 1 2 3 කියලා කියන්න කියලා. හරියට ඒගොල්ලෝ අහන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු. හොඳයි එහෙම අහන එක, මම ස්තුතිවන්ත වෙනවා. බත්පින් ආහාර දුන්නට පස්සේ මේකේ විටමින් කෝ, මේකේ ප්‍රෝටීන් කෝ, මේකේ කාබෝහයිඩ්‍රේට් කෝ, මේකේ මේදය පේන්නේ නැහැ වගේ අහනවා. ඉතින් බත්පින් ආහාර දුන්නම මේදය, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් ඉගෙන ගත්ත කෙනාට ඒක තේරෙනවා. ඒක අනුභව කරාම කෑවට පස්සේ ඇඟට තමයි එන්නේ කියලා. හැබැයි මුලාශ්‍රාහුණුද ගරු කාර්ක සභා සභාපතිතුමනි, කවුරු හරි බත්පිගානක ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් හෙව්වොත් එහෙම හොයාගන්න අමාරුයි. ඒ වගේ වැඩක් මේ අහන්නේ. දැන් මේ මෙතුමාල අහනවා එහෙම. දැන් අපේ මේ නියෝජ්‍ය මුදල් ඇමතුමා පොත් පෙරලා බලලා බලනකොට මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් කොහොමද මේක පෙන්වන්නේ කියලා. එහෙම නේද අනිල් ජයන්ත ඇමතුමා? පෙන්වන්න බෑ. හැබැයි මේකේ පේනවා දැක්මක්, මේකේ පේනවා ගමන් මගක්. 2026 අවුරුද්දේ අයවැය හදනකොට අයවැය හදන්න යන පරාසය අපි 2026ට යන්නේ මෙන්න මෙහෙමයි කියලා මේක කියනවා. ඒක වැදගත්කම මෙන්නේ එහෙම නැතුව ඉබාදාති ගියෝතින් අපි 2020-22 ගියපු රට ගියපු දැන්ට යනවා. අපි 94 චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගෙන් පටන් ගන්න අපිට මතකයි ඍණාර්ථිකයට ගියා. ඍණාර්ථිකය ගියා මේ රට. හැබැයි අපට එහෙම නෙමෙයි දැන් ඉදිරි පාර තියෙන මෙන්න යන්නේ මෙහෙමයි කියලා. 2026 අයවැයට අපි වැඩි බරක් දාගන්නවද? 2025 කළමනාකරණය කරගෙන 2026ට යන්නේ කොහොමද? 2026 එන්න තියෙන අවදානම අපි දැන් දකිනවා. හොඳ නැද්ද? 2027 වෙන්න තියෙන අවදානම අපි දකිනවා. ඒකෙදි මේකෙදි විශේෂයෙන් අවධානය කරනවා මුලාසාරණ මන්ත්‍රීතුමිය මූල්‍ය අංශයේ අවදානම, දේශපාලන විපර්ය, දේශගුණක විපර්යාස, නීතිමය හිමිකම්, පළාත් පාලන ආයතන. අපට සලස්මක් තියෙනවා. ඒ පළාත් පාලන ආයතන වල වියදම් වල සීමාවන් කොහොමද කරන්නේ? ඒක මේකේ තියෙනවා. ඉතින් විපක්ෂ සතුරු වෙන්න ඕන. විපක්ෂයට කරදරයක් නැහැ. මොකද මේ පොත පෙරලා ගත්තම බලා ගන්න පුළුවන් දැන් කොහෙද යන්නේ කියලා. අපේ ගායන්ත කර්මාන්තක දරු හිටපු අමාත්‍යතුමා මන්ත්‍රීතුමා ගුවා ජනාධිපතිතුමාට හොඳ සුක්වානමක් තියෙන්න ඕන. ඒ වගේම හොඳ එන්ජිනේරයෙක් තියෙන්න ඕන. හර්ෂණ සූර්යපෙරම අපේ නියෝජ්‍ය මුදල් ඇමතුමා මුදල් අමාත්‍යංශයේ ලේකම් හැටියට ඒ එන්ජිම සුක්වානමට ගැලපෙන්න ඕන කියලා. ඒක විතරක් නැති මුළු වාහනයම තියෙනවා. මුළු වාහනයම එන්ජිම සුක්වාන විතරක් තියලා වාහනේ සම්පූර්ණ වෙන්නේ නැහැ. අපේ මේ මුළු වාහනයම හොඳයි දැන්. පළාත් පාලන ආයතනත් මේකට ඒකාබද්ධ වෙලා තියෙනවා. මේ යාන්ත්‍රණයම හොඳයි අපිට දැන්. ඒ යාන්ත්‍රණය හොඳ විතරක් නෙමෙයි අද පාර්ලිමේන්තුවට අපි කියනවා ඒ යාන්ත්‍රණය ගමන් කරන විදිය 2026 වෙනකන්. අන්නේ ගමන් කරන විදිය අපේ ඉලක්ක, අපේ සීමාවන්, අපි පාර දැනගෙන යන ආණ්ඩුවක්. අපිට බැරිකම අපි මේක කියලා තියෙනවා. අපේ හැකියාව නොහැකියාව අපි අඳුරගෙන තියෙනවා. අපේ ශක්තියින් අපි අඳුරගෙන තියෙනවා. ඒකතමයි මේ ඉදිරිපත් කරන්නේ නිල වශයෙන් ලේඛනයක් හැටියට ඒක ව්‍යවස්ථානුකූල නීත්‍යානුකූල ලේඛනයක් වෙනවා මොකද රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත 11 2 11 3 වගන්ති 90 අපි ඒක ඉදිරිපත් කරනවා අපි ඒක ඉදිරිපත් කරනවා අපිට මේක හැකියාවන් නොහැකියාවන් අපි ජාත්‍යන්තරයට කියලා තියෙනවා මේක අර නාමල් රාජපක්ෂ මන්තුමාගේ වගේ නිව්යෝක් වොෂින්ටන්ින් හදලා දෙන එකක් නෙමෙයි අපි ඔවුන්ටත් අපි අපේ බැරිකම කියලා දෙනවා හැකියාව කියලා තියෙනවා හරි බෙවුර්තෝ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ සීමාවන් ගැන අපි කියලා දෙනවා ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලේ අධ්‍යක්ෂකතුමිය ආපු වෙලාවේ ජනාධිපතිතුමා එතුමිය ඉස්සරහා තියාගෙනම කිව්වා අපි 2028 දී මේකෙන් අයින් වෙන ලෑස්ති අපි අපි එතන මෙතන රැඳිලා ඉන්න ලෑස්ති නැහැ මොකද අපි දන්නා අපට අත දිගෑරලා වැඩ කරන්න අමාරු සීමාවක් මේකේ තියෙනවා ඒ ටික අපි මේකේ කියලා තියෙනවා ඒක අද නිල වශයෙන්ුත් කියනවා පාර්ලිමේන්තුවට එච්චරයි මේක වෙන මොකුත් නැහැ ඒක දැන් කියනෝනේ කොහොම මේක ඉලක්කම් නැහැ කියලා අකුරු නැහැ වචන නැහැ මේක පෙළ ගැස්ම නැහැ කියලා මොකද මේකේ මුල පිටුව පෙරලලා මේ පැත්ත පිටුව පෙරලුවා මොකුත් නැහැ තමයි පොත කියවන්න ඕන මේකේ භාෂා තුනෙන්ම තියනවා සිංහල භාෂාවේ 33 වෙනි පිටුව ඇමුණුම 2 මූල්‍ය තිරසභාවයට සහාය වීම සඳහා ගනු ලැබූ නිශ්චිත ප්‍රතිපත්තිමේ පියවර මූල්‍ය ස්ථාවරත්වයේ වෙනුවෙන් ගන්න නිශ්චිත ක්‍රියාමාර්ග මේක කියන පේම් පෙර මූල්‍ය විනය සඳහා නීතිමය ආකෘතියක් බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය බදු පදනම් පුළුල් කිරීම අනුපාත දර්ශක කිරීම ඒකේ 2024 ජනවාරි පළවෙනි දිනසේ ක්‍රියාත්මක කරන පරිදි අංක කළ තියෙනවා 2025 ජනවාරි 11 වෙනි දිනසේ ක්‍රියාත්මක කරන පරිදි අංක කළ තියෙනවා කරන දේවල් ටික 2025 වර්ෂයේ අප්‍රේල් පළවෙනි දිනසේ ක්‍රියාත්මක කරන පරිදි පුජ්‍යල බදු PIT ව්‍යුහයේ සංශෝධන 3 බදු පරිපාලන හා ආයතන ව්‍යුහය නවීකරණය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපරාධ විමර්ශන ඒකකයේ පිහිටුවීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හදන අපරාධ විමර්ශන ඒකකයක් එතකොට කට්ටියට එතනට යන්න වෙනවා රැකියාව හා පොලිය ආදායම් පවණකදී පුජ්‍යලයින් 2024 විද්‍යාසර තක්සේරු වාසිය සදා සරල කළ පුජ්‍යල බදු වාර්තා යොමු කිරීමේ පෝරමේ හඳුන්වා දීම අවදානම් කළමනාකරණ ඒකකයේ පුළුල් කිරීම SWAT අර ක්‍රමයේ අහෝසි කරනගේ යෝජනාව අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම රේගු දෙපාර්තමේන්තුව 2024-28 වර්ෂයේ උපාය මාර්ග සරස්ම යත් කිරීම ඒක තියෙනවා දැන් ඊට පස්සේ ඇහුවොත් එම කොහොමද 2024-28 උපාය මාර්ග සරස්ම කියලා ඒක මේ පොතට ඇමුණුවොත් එම මේක මාගල වගේ වෙනවා ඒක හදන්නේ රේගු දෙපාර්තමේන්තුවේ හැබැයි රේගු දෙපාර්තමේන්තුවේ ඒක හදන බව මේකේ කියලා තියෙනවා සුරාබත් දෙපාර්තමේන්තුව කරන ක්‍රියාමාර්ග මේකේ කියලා තියෙනවා ඒ වගේම මූල්‍යෝපාය ක්‍රමෝපාය ප්‍රකාශය සඳහා අවශ්‍ය අන්තර්ගතයන් කියලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මේකේ අවදානම් යොමු කළ යුතු ශ්‍රේෂ්ඨ ගැන කියලා තියෙනවා 24 වෙනි පිටුවේ මම විශේෂයෙන්ම ඔබතුමෙන් ඉල්ලා හිටන මේ පොත්ම කියවන්න තියා ඉන්නෝනේ පාර්ලිමේන්තුවේ පිටු විතරක් බලලා ඉන්නවා ඒකෙන් හින්දා මෙන්න මේ 33 වෙනි පිටුවයි 32 වෙනි පිටුවයි 24 වෙනි පිටුවයි හැන්සාඩ් වාර්තාවට අතුල් ගන්න කියලා ඉල්ලා හිටි එතකොට අරතර මේ ඒ පිටුව හච් කියවනවානේ මේ තියෙනවානේ බොහොම ස්තුතියි සමහරු මේක බලන්නේ නැතුව මුල පිටුවේ විතරක් කියවලා ගරු මන්තුමා කියන කට්ටිය ඉන්නවා ඒකයි ඒගොල්ලෝ මුල පිටුවේ විතරක් පෙරලා පොතගෙන අර්ථකථනය දෙනවා ඒක නිසා මම මේ කියන්නේ මේකේ තියනවා thank you භාෂා තුනෙන්ම තියනවා හරිද ඒකයි වෙන්න ඕන ඒක තියනවා තේරන භාෂාවකින් කියවන්න පුළුවන් විදිහට මේක කියලා තියනවා ඒතර මේකේ වෙන්නේ මොකද්ද දැන් මේකේ වෙන්නේ අපේ ආණ්ඩුවේ කාර්ය සාධනය පර්ෆෝමන්ස් එක ඇගෙයීමට අවස්ථාවක් දෙන ඔබ හැමෝටම පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි විද්වතුන්ට සමාජ මාධ්‍යවලට මාධ්‍යවලට එළියේ ඉන්න අයට මෙන්න මෙහෙම ආණ්ඩුව යන්නේ හෙට මේක අරගෙන ලෑස්ති වෙමු 26 අවුරුද්ද වෙනකන් අපි 25ේදී නොකර 26ට තල්ලු කරන යමු නේද බලන්න අපි කැමති නැහැ අපි මේ බර 25ේදී තියාගන්න ඕන බර 26ට තල්ලු කරන මොකද 26ෙත් ඉන්නේ අපේ ආණ්ඩුව 26 ඉඳලා 24 ඉන්නත් අපේ ආණ්ඩුව. එතකොට අපි දැන් උත්සාහ කරන්නේ මොකද්ද? අපේ ඉලක්කය මොකද්ද? මුල අසරාධ මන්ත්‍රීතුමිය 26ට යන්න නොදී අවදානම 25ේදී බේරගන්න. අපේ ඉලක්ක 26ට යන්න නොදී 25ේදී සම්පූර්ණ කරගන්න. ඒකයි අපේ ගරු මන්ත්‍රීතුමා මුලින්ම කිව්වේ පාර්ලිමේන්තුව මේක ඉදිරිපත් කරනකොටම අපි ආදායම් ඉලක්ක බලාපොරොත්තු වලට වඩා උඩට අවිල දිනනවා. ඒක සාර්ථකත්වයක්. ඒක සාර්ථකත්වයක්. ආදායම් ඉලක්ක අපිට උඩට ඇවිල්ලා තියෙනවා කියන්නේ අපි 26ට බර අඩු කරගෙන තියෙනවා. අපි මේ අවුරුද්දේ සංචාර කර්මාන්තේ වැඩියෙන් එනවා කියන්නේ සංචාර ආදායම් වැඩි වෙනවා කියන්නේ ලබන අවුරුද්දට බර අඩු කරගෙන තියෙනවා. මම දැක්ක අපේ දිලිජ් ජයවීර මන්තුමා කියන ඒක අපේ ජනතාවට බරක්ලු. සංචාර කර්මාන්තය අපේ රටේ ජනතාවට බරක් වෙන්නේ නැහැ. මොකද සංචාර කර්මාන්තයේ ඉන්න ශ්‍රේෂ්ඨවලට ගියොත් ඒ ශ්‍රේෂ්ඨවල යටිදැල පහසුකම් හදන්න, හෝම්ස්ටේ ඇති කරන්න, ගෙවල් රැකියා මුහුද ඒවා නිකම්ම නිකන් තිබිලා වැඩක් නැහැ. අපේ දැන් මම දන්නවා මඩ කලපුව ප්‍රදේශයේ අපේ මන්ත්‍රීතුමා දන්නවා සංචාර කර්මාන්තයේ විශාල විභවතාවයක් තියෙනවා. දූපත් තියෙනවා. ලගොන් තියෙනවා ගොඩක්. ඒවට කර්මාන්තය යොදවන්න ඕන. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන පැති වලට යන්න. දැන් මඩ කලපුවේ එයාපෝට් එක තියෙනවා. ප්‍රයෝජන ගන්නෙ නැහැ හරියට. ඒක දිනු කරන්න ඕන. මොකද අපේ නැගෙනහිර පළාත උතුරු පළාත තමයි වැඩිම දැන් සංචාරක විභවයක් තියෙන්නේ. කර්මාන්ත විභවයක් තියෙන්නේ. එතකොට චුවා කර්මාන්ත ශාලාවේ අහලා තිබුණා. අද පේපර් කෝපරේෂන් එක පැය 24 වැඩ. පැය 24ම වැඩ. රැයටත් වැඩ, උදේටත් වැඩ. ඒ රැකියා ජනිත කරනවා. ඒ සංචාර කර්මාන්තය හැම විභවයක් තියෙන අපට. මොකද අද මේ විභවය හැබැයි තියෙන්නේ රටේ නීතිය කඩාවැටලා නම්. ආර්ථිකය බිඳ වැටිලා නම්. ආර්ථිකය බිඳ වැටිලා නම් මම දැක්කව සමාජ මාධ්‍ය වලත් දැන් ඔය මම ලෝක ආර්ථික සමුළුවට ගිහිල්ලා කරපු කතාව විකෘති සහ ඒගොල්ලන්ට ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා. මම එතනදි කිව්වෙත් ඒකයි. අපේ රටේ උද්දිමේ ජනතාව තරුණ තරුණිය පිටරටවලට යනවා. අපි අපේ නිදහස් අධ්‍යාපනය උගන්වන අය පිටරටවලට යන එක අපට අපරාධයක්. ඒක අපේ විතරක් නෙමෙයි මේ ආසියානු කලාපෙම අර්බුදයක්. අපේ රටවල වලට යුරෝපයේ තියෙන මද්‍රව්‍ය එනවා, බ්‍රසීලයේ තියෙන මද්‍රව්‍ය එනවා. සංචාර කර්මාන්තය අපිට කැමති, මද්‍රව්‍ය වලට කැමති නැහැ. අපි ඒක බේරගන්න ඕන. ඉතින් මෙන්න මෙහෙම සීමාවන් සහිතව අපේ තියෙන මේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕන. ඒ හැකියාව අපි අඳුරගෙන තියෙනවා. මෙතන මෙච්චර කාලයක් තිබිච්ච ප්‍රශ්නේ තමයි ගරු මන්ත්‍රීතුමා මේ ආණ්ඩු ගියේ වියදම් හැකියාවක් දැනගෙන නෙමෙයි. ඔබතුමා දන්නව පහුගිය කාලේ කොහොමද වියදම් කරේ කියලා. අපි මේ කතා කළා. ඔහේ ඉබාගාතේ මන්ත්‍රීවරුන්ට තෑගි දෙනා වගේ තමයි ටෙන්ඩර් දුන්නේ, කොන්ත්‍රාත් දුන්නේ, වැඩ කරගන්න දුන්නේ. මොකද එහෙම හේතුවක් තිබුණා සාධාරණක පැත්තක හිතන්න මේ ආණ්ඩු සභාව ආණ්ඩු මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබිච්ච අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වටේ තියෙන පක්ෂ ටික කොහොමද අල්ලගෙන තියාගන්නේ, නඩත්තු කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට දෙන්න සිද්ධ වුණා සමහර ඒවා. සමහර ඒවා දුන්නා එහෙම. දීලා නඩත්තු කරේ. තානාපති සේවාව ඉඳලම, තනතුරු වල ඉඳලම, වියදම් කිරීම ඉඳලම, මාර්ග ඉඳලම. අපි දන්නවා පළාත් පාලන ආයතන සමහරු ඒ කාලේ නඩත්තු කරේ පාරවල් දීලා. ඔයා මේ පාර කරගන්න කියලා දීලා මන්ත්‍රීවරු නඩත්තු කරේ. දැන් එහෙම අපිට බෑ. අපි එහෙම කරන්නේ නැහැ. ඒ අපිම අපි විලංගු දාගන්න එකක් මේ අවදානම් ප්‍රකාශය කියන්නේ. මේ මූල්‍ය ප්‍රකාශය අපි ඉදිරිපත් කරන්නේ මොකද? වඩා හොඳ දත්තහ ආකෘති නිර්මාණය කරන්න. වැඩි දියුණු කරන ආයතනික සම්බන්ධතා හදන්න. උපකල්පන අඛණ්ඩව යාවත්කාලීන කරලා යථාර්ථය බවට පත් කරන්න. අපි මේකේ උපකල්පන තියෙනවා. හැබැයි අපි උපකල්පනත් එක්ක පොරවදනවා. මොකටද යථාර්ථයට ගේන්න? මොකද අපි හොඳනම දන්නවා අපි මේක යථාර්ථයට ගෙනාවොත් විතරයි මේ රට සාර්ථක වෙන්නේ. මේ රට සාර්ථක කරන්න බෑ නැත්තම්. ඒකේ දේශපාලන තලයේ අපි හැමදාම කියන මගේ අද දූෂණේ සීරෝ. අද කාටවත් ඔබතුමාලට කියන්න පුළුවන් මේ ඉන්න මන්ත්‍රීවරුන්ට පළාත් පාලන ආයතන වලට අපේ කාටවත් මෙයා හොරෙක්, මෙයා මෙච්චර හොකම් කළා තියනවා කියන්න බෑ. ඒක සීරෝ. දැන් මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා අර බහාලුම් 300 ගානක් නිදහස් කිරීම ගැන ඒ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරා. මම සතුටු ඒකට.
ගරු ඇමැත්තුමා තව විනාඩි දෙකක්.
ඔව් ඒකට මම සතුටු මොකද දන්නවද? ඒක තාම නිල වශයෙන් අපි රජයේ හැටියට ආණ්ඩුවේ හැටියට ප්‍රකාශයටපත් කළා නෑ. කමිටුව අරගෙන ඒ වාර්තාව ජනාධිපතිතුමාට දීලා ක්‍රමවේදයකට යනවා. ඒක එතුමාලා කොහොම හරි අරගෙන තියලා ඒක හොඳයි. කරන අනිවාර්යයි. අනිවාර්ය කරලා විතරක් නෙමෙයි. ඒක අනුව ගන්න තියෙන සියලුම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. ඔව්. 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 ඒක ජනවාරි 30 මේ කමිටුව පත් කරේ. ජනවාරි 30 ජූනි 16 මේක වාර්තාව සකස් කළ අවසන් කරා. දැන් ඔබතුමාම කල්පනා කරලා බලන්න ගරු මන්ත්‍රීතුමා මීට කලින් එහෙම දෙයක් වුණා නම් එක්ක ආණ්ඩුවට ගැලපෙන බොරු වාර්තාවක් හදනවා. දැන් මම තාම දැකලා නැහැ වාර්තාව. හැබැයි මුජිබ රහ්මන් මන්ත්‍රීතුමා සභාගත කරපු වාර්තාව හරියකනම් එතුමා කියන කාරණා ඇත්තනම් ඒකෙත් බලන්නකෝ ආණ්ඩුවෙන් පත් කරපු ජනාධිපතිතුමා පත් කරපු කමිටුව කිසි නිලධාරියෙක් ආරක්ෂා කරනවද කියලා. ඒ කියපු ටික ඇත්තනම් මම කියන්නේ ඒක නිල වශයෙන් ක්‍රියාත්මක කරන්න ඕන අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් දෙනවා. ඒක නැ කිසි බාධාවක් නැ අපි කිසිම බාධාවක් නැ මොකද අපිට කිසි කෙනෙක්ගේ යාළුකම් නැ හැබැයි මම දන්නවා මීට කලින් කරපු වාර්තා කොච්චර තියනවද හමස් පෙට්ටියට ගියපුවා මේ පාර්ලිමේන්තුවේම ඇමතිවරු 33 දෙනෙක්ගේ ජනාධිපති පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා ඔබතුමාට මතකද මතකනේ දේපළ අරවමිය සම්බන්ධයෙන් කරපු අයතා ගන්දුණු ගැන ජනාධිපති කොමිසමක් පත් කළා වාර්තාවට මොකද වුනේ ඒවා ආණ්ඩුව හැටියටම හදාගෙන ආණ්ඩුවම හමස් පෙට්ටියට ඇවිල්ලා දැන් අපි සතුරුයි අපි ක්‍රමවේදයකට අනුව වාර්තාව අවසන් කළා තියෙනවා ජූනි 16 වෙනකොට ඒක නිල වශයෙන් බාර දීලා තියෙනවා ඊට පස්සේ ඒක දැන් ක්‍රියාමාර්ග ගන්නවා හැබැයි ඊට කලින් විපක්ෂ මන්ත්‍රීතුමෙකුට වාර්තාව හම්බෙලා එතුමාලා ඒක දැන් ඉදිරිපත් කරන් හොඳයි විපක්ෂ සතුරු වෙන්න ඕනේ නේද විපක්ෂ සතුරු වෙන්න ඕන මම සතුරු විපක්ෂ සතුරු එහෙම රටක් මේක දැන්
ගරු ඇමතුම
මම කියන්නේ ඒ විනිවිද භාවයේ වෙනුවෙන් තමයි මම අවසන් කරනවා ඒ විනිවිද භාවය වෙනුවෙන් තමයි අද මේ මූල්‍ය අවදානම් පිළිබඳව වාර්තාව මේ ප්‍රකාශන ක්‍රමෝපාය ප්‍රකාශන අපි ඉදිරිපත් කළා තියෙන්නේ අපි එක සහතිකයක් ඔබට දෙනවා මේ පාර්ලිමේන්තුර අපි වග කියනවා ජනතාවට වග කියනවා මීට පිටින් අපි එක වචනයක්වත් ක්‍රියාවට නගන්නේ නැහැ බොහොම ස්තුතියි